නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, පින්වතියනි, පින්වත් දරුවනි, අප අද බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනාව වැඩිමිට පළමුව මේ කය පිළිබඳව හොඳින් විස්තර කර තේරුම් ගැනීමයි. එහෙනම් මේ කය පිළිබඳ විස්තර කර ගැනීමේදී අපි දෙන්නවා ආහාර හතරක් මේ සත්‍යයේ පැවැත්මට හේතු වෙන හැටි. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා. මේ ආහාර හතරක සම්පින්දණයකින් ප්‍රතිඵල සම්පින්දණයකින් තමයි මේ ජීවත් වෙන සත්‍යයේ කයක පැවැත්ම ඉන්නේ. මෙන්න මේ පැවැත්ම තුළ අපිට දාහයක් හටගන්නවා නම් ඒ දාහය හටගන්න හේතුව අපි දකින්න ඕනේ. මොනවද ඒකට හේතු වෙන්නේ? සාධි ගින්න, ද්වේෂයේ ගින්න, මෝහයේ ගින්න. මූලික වශයෙන් අපි සාධි ද්වේෂ මෝහ ගත්තහම ඊට අනුකූල වන්නා වූ දේ අතුරු කළා නම් සාමී මුල් කරගෙන යමක් නිපදෙව්වා නම් ඒක ගිනි නිපදවනවා, දාහේ නිපදවනවා. ද්වේෂයේ නිසා යම් කිසි දෙයක් නිපදෙව්වා නම් ඒක ගින්නක් නිපදවනවා, දාහයක් නිපදවනවා, ද්වේෂයක් නිපදවනවා. මෝහයේ නිසා යමක් නිපදෙව්වා නම් ඒක ගින්නක් දාහයක් නිපදවනවා. මෙන්න මේ දාහයක් නිෂ්පාදනය වෙනවා නම් අපි තුල මෙන්න මේක මහ වදයක්. මෙන්න මේක සංසිඳවා ගන්න කොටයි සමාධිය ලැබෙන්නේ. ඒ වගේම මේ සංසිඳවා ගන්න නම් අපි වුණා නිපද වෙන හැටි, එකතු වෙන හැටි දකින්න ඕන. අපි කියවා ස්පර්ශයේ ආහාරය, මනසට ආහාරය. මනසේ ගොඩලා ගන්නා වූ කර්මජ රූපයන්ට, චිත්තජ රූපයන්ට ඒක ආහාරයක් වෙනවා. එනගේ කර්මජ රූප, චිත්තජ රූප නිෂ්පාදනය කරන්නේ මනස හැඩගැහිච්ච හැටි. විශේෂයෙන් දැන් උපන් සත්වයාට චිත්තජ රූප හදගන්නේ ඒ මනස හැඩගැහිච්ච හැටි. සාමීට අනුකූලව සාමීට අනුකූල චිත්තජ රූපයි උපද වෙන්නේ. ද්වේෂ රතික භාවය ඇති කරගත්තොත් ඊට අනුකූල චිත්තජ රූපයි මනසේ උපදවන්නේ. අන්න ඒවා තමයි මේ මස්ලී කයත් එක්කලා ඇතුලේ හිටින්නේ බොහොම සියුම් කයක් වශයෙන්. ඇතුලේ කයක් තියෙනවා කියලා වරද්දා ගන්න එපා. මේ කියන්නේ හේතුඵල ධර්මමයි. හේතුවක ඵලයක් වශයෙන් ගොඩ නැගෙන හැටි. මෙන්න මේ විදිහට මේ රකස් වෙන ආකාරය, හැදෙන හැටි, අවශ්‍ය කරන පොහොර නැත්නම් ඒකට අවශ්‍ය කරන මූල ධාතු සකස් වෙන හැටි, මෙන්න මේවා ටිකක් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි දන්නේ නැති පැත්තක්, නොපෙනෙන පැත්තක් මේ කියන්නේ. පොත්පත් වල මේවා විග්‍රහ කරලා නැහැ. ඒ නිසා මේවා හොඳට දැකපු අත්දැකීම් සහිත දෙයක් නිසායි තේරුම් ගන්නයි මේ විග්‍රහ කරලා දෙන්නේ. අපි දකිනවා ස්පර්ශ ආහාරය ගොඩනැගෙන හැටි. කොහොමද ස්පර්ශ ආහාරය ගොඩනැගෙන්නේ? ඇහෙන් රූපයක් බලනකොට ප්‍රියමනාපයි, ප්‍රියයි, මනාපයි කියලා ආවනම් අදහසක් අපිට ඇති වෙනවා. ඒ පිළිබඳව හිතක් ඒක ඇසුරු කරන්නේ, ඒක ආශ්‍රය කරන්න ඕනේ. මෙන්න මේ හිත හට ගන්නකොට මනවදන රූප ස්පර්ශ කිරීමේ ඇති වෙන වේදනාවක් වින්දනය. ඒක ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ නිසාම ලෝක සත්‍යය මොකද කරන්නේ? ලස්සන දේවල් බලන්ද, ඒ පසුපස හඹා යන්ද, යලි යලි කිවිලි පහර කරනවා. ඒව අරගන්න බලනවා, ඇදගන්න බලනවා. දැන් අපි බලමු මෙහෙම දෙයක්. අපි මෙතට ඇද ගන්න ඒවා තියෙනවා මේ ලෝකෙ. නිෂ්පාදනය කරනවා, හිතෙන් නිෂ්පාදනය කරනවා, ඇතුලේ දරා ගන්නවා. කොරණක් නිදි කරන වහද ප්‍රියමනාප දෙයක් આવුත් ඇද ගන්නවා. අපි අමනාප දෙයක් આવුත් නිදි කරනවා. මෙන්න මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මනවලන සුවඳක් එහෙම આવොත්, නාහය ළඟින් හවා දෙන ගියොත් අපි හොඳට උඩට අදිනවා. ඇදගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ගඳක් එහෙම ආවොත් එයා විසි කරනවා. ඒක බාරගන්නේ. ප්‍රියමනාපදී ඇදලා ගන්නවා ඇතුළ. අප්‍රියමනාපදී පිට කරනවා. ඇහෙන ලස්සන දෙයක් දැක්කොත් උඩට අදිනවා. හරි ලස්සන ආස්වාදයක් එක්ක කරනවා. ඉබේම ඇදෙනවා. ප්‍රියමනාපදී ඇද ගන්නවා. අප්‍රියමනාපදී පිට කරනවා. කනට සද්දයක් එනවා. මෙහෙදි සද්දයක් ආවොත් කිස් කියන එකම දකින්නේ පහත දමන එකක් ඉන්නේ ඇදෙන ස්වභාවයක් ගන්න අන්න ඇතුළට ඇදගත් හොඳ රසයක් ආවා උඩට ඇදලාගත්තා තිත්තක් ආවා තුක් කියලා හරි දැම් දැන් හොඳට පේනවා ඇදලා ගන්න හේතුයි පිට කර ගන්න හේතුයි දෙකක් අපිට එකතු වෙන හැටි ස්පර්ශයන් ප්‍රියමනාප ආස්වාදයක් ආවා ඇදගත්ත වදාගත් අපි අමනාප දෙයක් ආවා තල්ලු කරා විසි කරා පේනවා මේක වෙනසක් එයා මෙන්න මේ කියන පංච ඉන්ද්‍රියයන්ගෙන් ඇද ගන්න කොටසක් තියෙනවා විසි කරන කොටසක් තියෙනවා ඇද ගන්න මොනවද සාග පහකට දේවල් ප්‍රියයි මනාපයි යහපතයි කියන දේවල් ඇද ගන්න සිරිතක් තියෙනවා අපි ඒවට කියන ඇද ගත්තා කියන හැ මේ වදෙන් ටිකක් හොඳට පුරලා ගන්න අර්ථය තමයි මේකෙන් හොඳට වැටහෙන්නේ මේ අනුභවියොත් අර්ථය වැටහෙනවා ඇද ගත්තා නම් ගත්තේ ඇද හොඳින් තේරුම් අරගන්න ඕනේ ඇද ඉවත් කරන්න ඕනේ ඉතුරු කරන්න ඇද ගත්තා කියලා කියන්නේ ඇද ඒවා ගත්තා මොනවද ඇද වෙන්නේ ලෝකේට ඇවිත් ඇලුම් කරන දේවල් ඔක්කොම ගත්තාම ඇද වෙන්න තමයි වෙන්නේ ඇද ගෙන යන්නයි වෙන්නේ අවංක භාවයේ නැහැ ඇදයි ඒක ගැටි රුව ඇදයි ඇද ගෙන යන ලක්ෂණය ඕකයි ඇද ගන්න ලක්ෂණය ඕකයි මෙන්න මේවා තමයි අපි රාගයට බැඳිලා මේ ලෝකේ හරි වටිනවා කියලා හිතාගෙන කරගෙන ආවේ ඔන්නේ වැඩ පිළිවෙල නිසා තමයි අපි ඇදගත් ඒවා අපි ඇද ගන්නකොට බාහිර ලෝකයෙන් ගත් ඒවා මානසික වශයෙන් ප්‍රියමනාපයේ ස්වභාවිත අරමුණු හැදිලා ඒ අරමුණු ආශ්‍රයෙන් සකස් වෙච්ච සංකේතන ඒවා සමග බැඳුණු හිත හිත ගොඩනගෙන ස්වභාවයේ මතුවෙලා අන්න මානසික ධර්මයක් ගොඩනැගෙන පටන් ගන්න මෙන්න මේවා තමයි මතක සතහන් වශයෙන් හොයා හොයා තියාගෙන යලි යලි මේ පසු පසු හඹා යන්නේ ඇද ගන්න පටන් ගන්න ඒවා මෙන්න මේවා තමයි අපි ඇදගෙන ගොඩ ගහගත්තේ දැන් ගොඩ ගහගත්ත ගාම ගොඩ ගහගත්තේ මොකද්ද කර්ම ශක්තිය කර්ම බලයක් ගොඩනගලා ඇතුළු කරගත්තා අපිට නොපෙන්නේ පැත්තක් මේ කයේ තියෙන මතුවේ එකයිද මේ සීමාවක් ඒකාවක් වෙන්නේලා මේ දින මෙච්චර උසයි මෙච්චර මහතයි මේ තරම් ප්‍රමාණයයි මේ ලෝකෙ මෙච්චරයි එකට ඉඳ ප්‍රමාණය කියලා අපි හිතාගත්තට ඔය මානසික අත්දේට එහෙම ඉඳ ප්‍රමාණයක් කියන්න බෑ අපි ඇතුළු කරගෙන විශ්වයේ මානසික පැත්තේ බොහෝ ඈතර සීමා වෙච්ච නේද බොහෝම ඈතර ගියේ ඉඳ ප්‍රමාණයක් මනසේ තියෙනවා මනසේ මෙන්න මේ ඉඳ ප්‍රමාණයට තමයි වැදගත් ඒවා කිසි කීතන්නේ මෙන්න මේවා තමයි ආයතනයක් ආපහු විපාක ඵලයක් වශයෙන් අවශ්‍ය අවස්ථාවේදී අතිතර ඇදි ඇදි ඒ ස්වභාවයේ භුක්තිය වශයෙන් හම්බ වෙනවා. යන රාගයෙන් නම් ඇදගත්තු. දීචර අවශ්‍ය දේවල් නම් අරගත්තු. ඒකට ඕන දේවල් නම් ලං කරගත්තු. දැන් මේ ලං කරගත්තු ඒවා තුළින් ගොඩනැගිච්ච මානසිකත්වයේ ලං වෙලා තියෙනවා. මෙන්න මේක තියෙන තාක්කල් අපි කරන වැඩක් තියෙනවා. මේ ජීවිතේ පවත්වාගන්නේ කොහොමද? උස්ම උඩට ගන්නවා නේ ඇදලා ගන්නවා තව කොටසක් පිට කර ගන්න පිට කර ගමන ඉන්න බෑ එහෙම ආයි මහන්සි නැවතත් ඇදලා ගන්නවා ඇලගෙන තියා ඉන්න බෑ නැවත පිට කරනවා අපිට පෙනෙන්නේ පිටින් පේන නාහෙන් උඩට ඇදලා ගිහලා පපුව පිරෙන හුස්මයි පපුවට නැහැ ඇඟට ඇදලා ගිහලා ඇඟ ඇතුළට අයින් එක පිලා පිට වෙලා යන පහකටපු හුස්මයි ওই දෙක අපිට පේන හැටි අපි නොපෙන්නේ දෙයක් ඔය අතර තවත් සිද්ධ වෙනවා. අපි හුස්මක් අරගෙන අපුව කුඹරකට ඇඟ පපුව බඩ නැත් පිම්බිලා එන විදිහට ඇදලා අරගෙන ගොඩ ගහ ගන්නකොට අර අපි මනෝ ලෝකයේ මිහිදොලා තිබිච්ච පතුරවලා තිබිච්ච අර මානසික ගොඩනගා තිබිච්ච ඇලකට සත්‍ය විශේෂය. ඕකත් ඔය කියලා අපේ මනසේ ගති ලක්ෂණ දනුකුලව තුරු තුර ඇදලා ඉන්නවා. මනස රාගික නම් ඒ හුස්මක් වම ගන්නකොට පිටින් අපිට පේනවා බාහිර හුස්ම කපුවට ඇදලා එනවා අපි නොපෙන්නේ පැත්තක විශ්වයේ විහිදලා තිබිච්ච මනෝමය කිරණ ගෝලෙකින් අනුකූල හිතේ අනුකූල රැකියට අනුකූල දේ ඇදලා මනෝකයට දෙනවා භෞතික කයට පුළුවන් දෙනකොට මනෝකයට අර ඇදලා හදාගත්ත කිරණ ඇදලා ගන්නවා කාගෙන් නම් නිෂ්පාදනය කලේ ඒව හත් වෙන ස්වභාවය ඇති හත් ස්වභාවය ඇති දේවල් දේහයෙන් නම් අතුකලී කළු ස්වභාවය ඇති දේවල් අපි ඒවට කියනවා විවිධ ආකාර විෂ කිරණ බොහොම අමාරුයි හොයන්න බොහොම ඇහැට තියෙන එකක් නෙමෙයි. නමුත් අපේ ශාරීරිය වටා හුස්ම ගන්නකොට අරනකොට ওই දෙකත් අභ්‍යන්තරීය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මනෝකාරී පැවැත්ම ওই දෙකත් එක්කලා. එතකොට මාක්ලියේ කාය පැවැත්ම බාහිරින් ගන්නේ ඔක්සිජන් වාතයත් එක්කලා. මේ දෙකම මෙතන තියෙනවා. يعني මාක්ලියේ කාය සකස් වෙන්නේ අර මනෝවේගයේ ආකෘතියක් වශයෙන්. මනෝමේකයේ ස්වභාවය මොකද්ද? ඊට අනුකූලදී තමයි මේ කනබෝල ආහාරයේ මාක්ලියේ කායට ඇදලා ගන්න. අරගෙන ඉන්නේ තැන්වල ඒ ඉන්ද්‍රියන් ගොඩනගන්නේ මනෝමේ ඉන්ද්‍රියන්ගේ ආකෘතියක් වශයෙන්. මේක හොයන්න පුළුවන් එකක් නෙවෙයි. මේක දකින්නේ කොහොමද? මාක්ලියේ කාය පැත්තකින් තියලා මනෝමේ කාය නාඩල ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරනවා. කඩුවයි කොපුවයි දෙකින් කඩු ඇදලා පැත්තකින් තිබ්බා. කොපුව පැත්තකින් තිබ්බාම කඩුව පැත්තක කොපුව පැත්තක වෙන්නේ යම්සේද? නයා හැවැරලා පැත්තකට ගියා නම් නයා පැත්තක හැව පැත්තක පේන්නේ යම්සේද? මෙන්න මේ වගේ මේ මාක්ලියේ කාය පැත්තක තියෙනවා, මනෝමය කායකින් පැත්තකට යනවා. මෙන්න මෙහෙම පුළුවන් බලයක් මනෝමය දිදී ලබනවා. මේ ධ්‍යාන ලබාගෙන ගිහිල්ලා මෙහෙම පුළුවන් තමයි තියෙනවා. බුදු දන්වාන්ති දේශනා කරපු දේශනා බොහෝ තියෙනවා. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මේ ක්‍රියාවලිය. අර මනෝමය කාය ජීවත් වෙන එක රටාවක, මාක්ලියේ කාය ජීවත් වෙන තව රටාවක. මේ භෞතික ලෝකයේ තියෙන දේවල් වලින් මේ කය කුණු වෙනවා හරි අපවිත්‍ර වෙනවා හරි ඒක පවිත්‍ර කරනවා හරි හැලවැල කරනවා හරි ඔක මේ භෞතික ලෝකයේ තියෙනවා. ඒක මේ මාක්ලියේ කය හා සම්බන්ධයි. අර මනෝමය කය හා සම්බන්ධ වෙන්නේ ඒකට අනුකූල දේවල්. ඒවා හටගන්නේ මොනවැන්ද? කාගදේශ මොහ නිසා කුණු වෙන දේවල්, අලෝභයේ සමෝහ නිසා සුද්ධ කරන දුදු වෙන දේවල්. ඔන්නෝයි දෙකයි වෙන තියෙන්නේ. අපි අභ්‍යන්තරයේ මනස තුල ඇති කරගත්තා අලෝභ ආදේශ අමෝහ දේවල්. අන්න ඉතින්දී අපි ළඟ මානසිකත්වයේ සුද්ධයි. දැන් සුද්ධතාවයේ ගතියෙන ගති සමානත්වය ඇදලා එනවා. මෙන්න අපි අර හාරස්සලා තියෙන්නේ නැහැ. සුද්ධ මානසිකත්වයේ තුල ඉන්නකොට අපි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කරනකොට කයට ඔක්සිජන් ඇදලා එනවා. අර කියන කිරණ කයට, අනේ අර සූක්ෂම කයට, අර විරිදෝග ශක්තිය තුල තියෙන සුදු වේලා ඇදලා එනවා. එතන මොකද වෙන්නේ? දුර්ගේ විරාජු හුස්ම ගන්නකොට කයට ගිහින් වාතය ඇදලා එනකොටම අර කළු කිරණ කියන කොටස ඇදලා ඉතින් මේකයි ඇදලා දෙනවා. අන්න විපාක ඵලයක් ලබා දෙන්න අරමුණු ලං කරලා දෙන ක්‍රමයක්. මෙන්න මේම ක්‍රමයක් මේ කය තුල තියෙන කයත් එක්ක සම්බන්ධය තියෙනවා. මෙන්න මේ නිසා දකින්න ඕනේ. එහෙනම් මේ හුස්මේ කරන වැඩේ මොකක්ද? දැන් සුවයි සුවයි කියලා තමයි අපි මේ රූපක රූප මනවර්ණ රූප දැකලා මනවර්ණ ශබ්ද දැකලා ආස්වාදයේ උඩට ඇද ඇද ගත්තා. අතුල් කරගත්තා. ඔය මෙච්චර කාලය ඇදලා තුවයි කියලා ගත්තේ මොලාව නිසා. මනවර්ණ ස්වභාවිතී පිටින්ද ඇදලා ගත්තා. නමුත් ඔවා ජරා මරණ ශෝක පරිණීව දුක්ගමන සුපායාසී නිපදෝ. මතු ಜಾති පහල කරන්න හේතු වෙන්නේ ඒව. ඊවට අවශ්‍ය කරන්නා වූ කොරසයි හේතු. දැන් අපි ඔවා ඉවත් කිරීමයි මේ කරන්නේ. කොහොමද ඉවත් කරන්නේ? එහෙනම් අපේ මානසිකත්වේ සුද්ධ කරලා නිවනට හිත පිහිටවන්න ඕනේ. අනේ නිවනට හිත පිහිටුවා ගත්තහම අල්ලාගත්ත කිසිම දෙයක් මනසේ නැහැ. අතාරිත නිදහස් මනස. සාගත හේවීමට, දේශක් හේවීමට, මෝහක් හේවීමට නැඹුරු කරපු මනස. අන්න ඒක තමයි මුල් පසුතලයෙන් හදාගත්තේ මහත්ඵල මහානිසංස ලැබෙන්න, ආනාපාන භාවනා ප්‍රතිඵල ඉන්න, අවසේ පසුතලයේ හැදී ඔන්නෙ නිදහස් මනස ඇති කරන්නේ. දැන් විදහාත් මනස ඇති කරගත්තාම මෙතන සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික පරිසරයේ පසුතලයේ පමණයි භාවනා කරන්න ගිහින්. අපි දන්නේ ආධ්‍යාත්මික පසුතලයේ මොකද හදන්න තියෙන බව. මෙන්න මේක අඩුපාඩුවා. හිත නොවැඩින්න හේතුව, භාවනා නොවැඩින්න හේතුව. දැන් මොකද කරන්න කිව්වේ? ඉද බික්කමේ බික්කු අරඤ්‍ය ගතෝවා, රුක මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා. මේ පෙන්නන්නේ දැන් රාහුල හාමුදුරන් පෙන්නන්නේ ඉද රාහුල අරඤ්‍ය ගතෝවා, රුක මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා. මෙන්න මේ ආකාරයෙන් පෙන්නනවා ඉස්සෙල්ලාම කළ යුතු වැඩ පිළිවෙලක්. අරඤ්‍ය ගතව හෝ රුක් මූල ගතව හෝ ශුන්‍යාගාර ගතව මේ භික්ෂු වහන්සේ කළ යුතු ආකාරය. දැන් මෙතෙන් දැන් මේ භෞතික පරිසරය විතර ගැන හිතනවා. අරඤ්‍යකට ගිහිල්ලා ගහකුලකට ගිහිල්ලා ඉඳගෙන නම් මේ මිනිස්සු වෙලටි හිට වියක් වෙලා ඒකට ගිහිල්ලා ඒක කාමරේ රෝල් මේක දැනගෙන ඉඳගෙන මේ ටික විතරක් අපි ගන්නවා. මේ භෞතික පරිසරයේ හැදගැහිම විතරයි. නමුත් මේ භාවනාවේදී මීට වඩා තවත් පැත්තක් මේක තියෙනවා. දැනගත යුතු කාරණා ගොඩක් තියෙනවා මතක ගන්න. හොයාගන්න මේ භාවනාව වැඩි වෙන්න නම් අවශ්‍ය වෙන දේ මොනවද ඒ කියන්නේ? අරණ්‍ය ගත වෙනවා. අරණ්‍ය ගත වීම කියනකොට කය අරණ්‍යයට ගිච්ඡට බදි. කය අධ්‍යාන්තරයට අරණ්‍යයක් කරන්න ඕන. කන කියන්නේ සතන. අරණ කියන්නේ සතන් නැති බව. එහෙනම් අපි ළඟ සතන් නොකරන මානසිකත්වයේ උදාවින්න ඕන. සුක්කමූලිය කය දහවලට ගිහින් මදි. සුක්කමූලී ස්වභාවය මොකද්ද? දස අතින් එන කුලකට කුල කම්පා වෙනවා, අතු කම්පා වෙනවා, මුල කම්පා වෙන්නේ නැහැ. සුක්මුල නිශ්චලයි. උදාහරණයක් කම්පා වෙන්නේ. එයා කොයි පැත්තෙන් එන ප්‍රඥාවක් ඇලීමක් ගැටීමක් ආවත් ඒ තුලින් අකම්ප වෙන මානසිකත්වයක් උදා කරගන්න ඕනේ. එතකොට කය රුකම වලට විහිච්ච වාගේම මනස සුක්ක මූල කරලා ඉවරයි. ශුන්‍යාකාරගතව ඇතුළත හිස් වෙන්න ඕන. හිස් කියන කය විහිච්ච වාගේම මනස ඇතුළ හිස් කරගන්න ඕනේ. මනස ශුන්‍යාකාරයක් කරන්න ඕනේ. සාධාර තරමුණු, වේස සාධාර තරමුණු මුල් කරගෙන විදාකාර දේවල් මේ මනසේ ගොඩ ගහ ගන්න ගියොත් මනස බව බාණ්ඩ සහිතයි, ශුන්‍යාකාරයක් නෙමෙයි. එහෙනම් ගත ශුන්‍යාකාරයකට ගිනියේ ප්‍රියාවලිය බාහිරින් කළා වගේම මනස ශුන්‍යාකාරයකට ගිනියේ කොටස අභ්‍යන්තරින් කරගන්න ඕනේ. එහි වටිනාකම දකින්න ඕනේ. මෙන්න මේ කොටස් තුනට ආවම තමයි නියම අරණ්‍ය ගත වීම, නියම රුක්කමූල ගත වීම, නියම ශුන්‍යාකාර ගත වීම වෙන්නේ. මනස ඇතුලේ පිළිදි කරගෙන ඒ තත්ත්වෙ නොගෙන බාහිර කය විතර භෞතික පරිසරයෙන් හැලන්න ගියාට ඒක භෞතික ක්‍රියාවලියක් විතරක් වෙනා උදේ නැහැ නිකන් කර කර ඉන්නවා. මානසික වන අධ්‍යාත්මික ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙනම් අරණ්‍ය රුක්ක මූල ශුන්‍යාකාර කිරීමේ අභ්‍යන්තර පරිසරයෙන් එහෙම දැනගෙන මනස ඊට අනුකූල තැන කරගන්නත් ඕනේ. ඊට අනුව මොකද කරන්නේ? අරණ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුන්‍යාකාර ගතෝවා නිහීදති පල්ලංකං ආවුජිත්වා. අන තවත් වෙනක් තියෙනවා. පලක් බැඳගෙන එරෙමිනිය ගොඩාගෙන ඉඳගෙන කියන එක භෞතික කායයට භෞතික පරිසරයේ හදන එක. හැබැයි ඒක විතරක් කරලා මදි. මේ පල්ලංක කියන එකේ ආධ්‍යාත්මික අර්ථයක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද්ද පල්ලංකේ කියන්නේ? අංකේ මයින්නේ මානේ. පල්ලේම අංකේ තමයි අනති මානේ. අන්න අපි වෙන්නවා ඉස්සෙල්ල ආනාපාන සතියේ ධම්ම විහාරයේ කියනවා කියනකොට අන්නේ කියන ධම්ම විහාරයේ අර තියෙනවා කර්ණීය මෙත්ත සූත්‍රය. අන්න කර්ණීය මෙත්ත සූත්‍රය කියන පැත්තෙන් අභ්‍යන්තරය හදනවා. අර ලෝකේ කියාව පැත්තෙන් බාහිර හදනවා. එහෙනම් පල්ලංකේක වාඩි වෙනවා කියලා බද්ධ පාරයන්කේ හෝ අර්ධ පාරයන්කේ හෝ ආදි වශයෙන් යම්කිසි ආකාරයෙන් කය තියාගෙන වාඩි වෙනකොට මනස පල්ලංකයට ගන්න ඕනේ. ඒ කියන්නේ අනතිමානී වෙන්න ඕනේ, මානී පාතර බහින්න ඕනේ. පාපිස්නා විස්සක් තේ මන් නැතිව පාපිස්නා විස්සක් වාලු මානීන් තොර වෙන්න ඕනේ. ලොකුකම් මහාන්තත්කම් ඔක්කොම අත්හැරෙන්න ඕනේ. ඡාම් විහෙතමානී මානසිකත්වය ඇති වෙන්න ඕනේ. අන්න ඉතින්ට ඇති වෙච්ච කෙනා ඉඳගත්තාම දෙපැත්තකින් පිරිසිදුයි. භෞතික පරිසරයේ අවශ්‍ය පරිසරය හැදෙනවා. භාවනාවට අවශ්‍ය ආධ්‍යාත්මික මානසික පරිසරය හැදෙනවා. ඊළඟ තියෙන වචනය උජුං කායං. කය ඍජු කරගන්න ඕනේ. භෞතික පරිසරයේ විතරක් කරනවා කොඳු වැඩ කෙලින් කියලා තියා ගන්නවා. දැන් මොකද සිද්ධ වෙන්නේ? හැබැයි නියම විදිහට ආර්ථේන නම් උජුං උද්ධ කායං වින්දෝ. මුළු කය දෙමින් තිබ්බනම් ඉඳ ගන්න බෑ. එහෙනම් භාගයක් නැගිටවාගෙන තියාගන්න. එහෙනම් ආධ්‍යාත්මික උජුං කායය මොකද්ද? කාය ඍතුකා කියලා වචනයක් තියෙනවා. කාය ඍතු කරන්නේ මොනවැන්ද? ඍතු කරන්නේ අවංකත්වේ. අවංකත්වේ ඍජුයි. වංකත්වේ ඇදයි. අනේ ඇදගත්තේ ඒවා තමයි කියන්නේ මෙච්චර කාලා පිස්සෙලක් කිව්වා. පංචකාමීට වහල් වෙලා පංචකාම ආස්වාද අරමුණු ඇදැදා ගන්න ගියවා කියලා නම් ඉදි වෙන්න බෑ. ඒසා තේරුම් ගන්න ඕනේ. උදුම් කායයන් වෙනකොට අන්න කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න කියපු තැනක් තියෙනවා. අන්න අභ්‍යන්තරයේ උදුම් කායයන් කරන හැටි. ඒ දැන් වෙන්ගුණ මානසිකත්වයේ සුද්ධ මානසිකත්වයක් ඇති කරගෙන ඒ ආදීනව දැකලා මම කාමයන් පස්සේ යන්නේ නෙමෙයි මේ ඉඳගෙන මේ වැඩේට වහින්නේ. විමුක්තිය ලබා ගැනීමට විමුක්ති සැලසීම සුවේ බලාගෙනයි. මෙන්න මේ අදහසින් උදුම් කායයන් වෙන්න ඕනේ. අවාකත්වයට පත් වෙන්න ඕනේ. උදුම් කායයන් පංචාය පරිමුඛං සතිං උපට්ඨපේත්වා. අන්න සතිය පිහිටවා ගන්න දැන. දැන් සතිය පොතේ පිහිටවන්නේ. තපෝ ගුණය හැර නිවන හැර ඒ නිවන් මඟ හැර තවත් මඟ සිහි කරන් දෙයක් නැහැ. සිහිය කොහේ පිහිටවන්නේ? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ වල සිහි පිහිටවන්න දෙයක් නැහැ. සිහියේ පිහිටවන්නේ අනිත්‍ය බව වරන්දයි. එනම් යම් තැනක ජරා මරණ ශෝක පරිමේ දුක් දුමන උපායාස නැද්ද? ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවන තමයි මම සිහි පිහිටවා තියාගන්නේ කියලා මෙන්න මෙතෙන් දෙන්න ඕනේ. එහෙනම් අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. මේ ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්නත් මේ ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස වෙන වදන ආකාරයේ ඉදිරියට සොරා ගමු. සෑම තිබෙනා අපි අපට කියනවා. ඉතාවතා චම්හේහි සම්වතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා